பலூன்களின் நோக்கிய கதா நெட் எஃப்எம் அன்லிமிடெட்.
අයිබෝන් සුබ සන්ධ්‍යාවක් සුපුරුදු බදාදා නෙත් FM Unlimited දේශපාලන සංවාදය අපි ආරම්භ කරන්නේ මතන්නේ 2021 වචනේ අර්ථයෙන්ම අභියෝගාත්මක වසරක් අපිට රටට ලෝකයට මතන්නේ ඒ වසර පහු කරලා අලුත් නව වසරක් නව වසරකට පය තියන්න දවස් කීපයක් ඉතුරු වෙලා තියෙන වෙලාවේ 2021 අවුරුද්දේ අන්තිම නෙත් FM Unlimited වැඩසටහන මතන්නේ පුද්ගලයෝ විදිහට කල්පනා කරොත් පුරවැසියෝ විදිහට කල්පනා කරොත් අපි දකිනවා ඕනෑම කාලයක අභියෝගයක් කියන්නේ අවස්ථාවක් අභියෝග අවස්ථාවන් බවට පත් කරගත්තු පිරිස් ඕනෑ තරම් රට තුලත් ඉන්නවා අපාතරත් ඉන්නවා ලෝකෙත් ඉන්නවා ඔබ උදාහරණ අහලා ඇති දැකලා ඇති එහෙම යහපත් බලාපොරොත්තුත් එක්ක 2022 වසර දෙස බලන අතරේ ඊට වපසරිය වටපිටාව සකස් කරන අපේ ජනතා නියෝජිතයින් ඒ වෙනුවෙන් මොන වගේ බලාපොරොත්තුවක්ද අපි ඉදිරියේ තබන්නේ කියලා අපි අන්ලිමිටඩ් වැඩසටහනේ හැමදාම සාකච්ඡා කරනවා සංවාදයට ලක් කරනවා විශේෂයෙන්ම රටක තාරුණ්‍ය කියලා කියන්නේ රටේ අනාගතය ඔවුන් කරන කියන දේවල් ගන්න තීන්දු තීරණ සකස් වෙන වටපිටාව ඔවුන් සවිමත් වෙන විදිහ රට අනාගතයට බොහොම වටින නිසා අවුරුද්දේ අන්තිම වැඩසටහනට අපි ආරාධනා කළා මම හිතන්නේ රටේ තරුණ කටයුතු බහර ඇමතිතුමාට තරුණ හා ක්‍රීඩා ඇමතිතුමාත් එක්කම සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යවරයා විදිහටත් කටයුතු කරන නාමල් රාජපක්ෂ ඇමතිතුමාට අයිබෝන් ඇමතිතුමා ආරම්භයක් විදිහටම කතා කරොත් ඔබතුමා වගකීම දරන විෂය තරුණ විෂය තරුණයෝ පහුගිය කාලේ ටිකක් නොසතුටෙන් ඉන්නවා කියලා වාර්තා වුණා ඒ ගැන කතා කළා චිත්‍ර ඇඳපු තරුණයෝ දැන් කෝ පාස්පෝර්ට් පෝලිං වල අපිට දකින්න ඉන්නේ තරුණයෝ ඔවුන් රට අතෑරලා යන්නද මේ සූදානම් වෙන්නේ ජීවත් වෙන්න බැරි වටපිටාවක්ද තියෙන්නේ කියලා මම හිතන්නේ ඔවුන්ට උත්තර දෙන්න වගකීම සහිත ඇමතිතුමා ඔබ මොකද ඒ ගැන ඔබට හිතන්නේ
ඔව් මම හිතන්නේ මනෝජ් පහුගිය අවුරුදු දෙක කාල සීමාව මම ඊට කලින් දේශපාලන කාරණා ගැන කතා කරන්න යන්නේ නැහැ මොකද මගේ ක්‍රමය ඒක නෙවෙයි හැබැයි මම හිතන්නේ පහුගිය අවුරුදු දෙක කාල සීමාව එකහමාරක් හෝ දෙකක් කාල සීමාව ඉතාමත් අභියෝගාත්මක කාල සීමාවක් මම හිතන්නේ අභියෝගයේ වැඩිම දරුනේ මේ රටේ ළමා පරම්පරාවටයි තරුණයන්ටයි මොකද මම එහෙම කියන්නේ COVID-19 වසංගතය කියන්නේ අපේ තාත්තලගේ පරම්පරාවෙවත් මුණ නොදීපු ගෝලීය වසංගතයක ප්‍රතිඵලයක් මතන් ගෝලීය වසංගතයක් මතන් දෙවැනි ලෝක යුද්ධෙන් පස්සේ මම වැරදි ඇති සමහර විට වැඩිහිටියන මම නිවැරදි කරන්න පුළුවන් දෙවැනි ලෝක යුද්ධෙන් පස්සේ අපේ රට හෝ ලෝකය මුහුණ දාපු පළවෙනි ගෝලීය වසංගතය මේ වසංගතයට මුහුණ දෙන ආකාරය පිළිබඳව ලෝකෙ කවුරුත් දැනගෙන හිටියේ නැහැ අපි දැන් මතකයි මුලදී ලොක්ඩවුන් කියන එක තමයි පළවෙනිම තරුණෙම පටන් ගත්තේ Facebook එකේම පටන් ගත්තේ දැන් ලොක්ඩවුන් කරන්න ඇයි මෙහෙම කරන්නේ අපු මරණ දහදන්නේ දැන් ලොක්ඩවුන් කරන්න කියලා ආණ්ඩුවේ වෙලාවේ ලොක්ඩවුන් කරා අපි විතරක් නෙවෙයි ඉංගලන්තය ප්‍රංශය ජර්මනිය ඉන්දියාව මේ හැම රටම කරා හැබැයි කාලානුරූපව මේකට විසඳුමක්වත් නැහැ ඒ එන්නත එකම විසඳුම කිව්වට එන්නත හැදෙන ප්‍රශක්තිකරණයක් පමණයි එන්නත සනීප වෙන්නෙත් නැහැ එමන්ත හැදෙන එකවලක් වෙන්නෙත් නැහැ ඉතින් මේ අභියෝග එක මම හිතන්නේ වැඩියම බැටකෑවේ මේ රටේ ළමා පරම්පරාව සහ තරුණයන් ඒ දෙගුණ මේකට හිර වෙනකොට පැහැදිලිව දෙමව්පියන්ගේ ආතතිය මානසික පීඩනය වැඩි වෙනවා ඒක තමයි ලෝක යථාර්ථය ඉතින් මම හිතන්නේ මේ කාල සීමාව ඉතාමත් අභියෝගාත්මක කාල සීමාවක් අපේ රටේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට බාර ගන්න සිද්ධ වුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බාර දීපු රට නෙවෙයි අපි බාර දෙනකොට අපේ විරගිය ප්‍රශතිය 6%යි රට ආර්ථික වශයෙන් සංවර්ධනය වෙනවා ගෝලීය වශයෙන් අපි ලොකු තැනකට ආපු රටක් හැබැයි කෙසේ වෙතත් ගෝඨාභය ජනාධිපතිතුමාට බාර ගන්න සිද්ධ වුණේ පාස්කෘත ප්‍රහාරයක් දෙක්ක ආර්ථික වශයෙන් අගාධයකට වැදගෙන යන ආරක්ෂාවතින් පල්ලෙහාට වැටිච්ච සහ විරකය අනුපාතය කොහොමත් 16%කට විතර වැඩි වෙලා තිබිච්ච රටක් හැබැයි COVID-19 වසංගතයක් දෙක 30% ඉක්මවා ගියා කියන එක තමයි මගේ පෞද්ගලික මතය මොකද බොහෝ අයගේ රැකිය අහිමි වුණා ඒ වගේම තමයි මනෝජ්ගේ අර ආරම්භයේදී කිව්වා වගේ මේ වසංගතය ඇතුලේ ගොඩ ගියපු ලොකු පිරිසකුත් ඉන්නවා ව්‍යවසායකයෝ ඉන්නවා හැදිච්ච අලුත් ව්‍යාපාරිකයෝ හැදුණා ලෝකෙම අපේ රටෙත් ඒ වගේම ව්‍යවසායකයෝ හැදුණා අපි දකිනවා දැන් ඩිජිටල් තාක්ෂණය හරහා ඩිජිටල් මාකට් එක ඇතුලේ ඩිජිටල් ටෙක්නොලොජි එක ඇතුලේ අලුත් ව්‍යවසායකයෝ බිහි වුණා ගේමර්ස්ලා බිහි වුණා ගේම් ගහලා සල්ලි හම්බ කරන අය හැදුණා යූටියුබර්ස්ලා හැදුණා යෝහානි වගේ තරුණ අය ග්ලෝබල් මාකට් එක ඇතුළට ගියා ඉතින් මම හිතන්නේ මේකේ වැඩිම ආතතිය ඇති වුණේ මේ රටේ තරුණ පරම්පරාවට ඉතින් අපි එක පැත්තකින් අපි ක්‍රීඩාව අනික් කාරණය ලෝකෙම ක්‍රීඩාවත් ලොක්ඩවුන් වුණා. හැබැයි අපි තමයි දකුණු ආසියාවේ පළවෙනි රට LPL තරංගාවලිය හරහා මීට අවුරුද්දකට කලින් නේ පහුගියක ඉවරුණා. දකුණු ආසියාවේ පළවෙනිට බබල් එකේ ක්‍රීඩා කරන්න පටන් ගත්තේ. එතකොට ඉන්දියාවත් තමන්ගේ රටේ කරගන්න බැරුව මැද පෙරදිගට සහ අනිකුත් රටවල් වලට ගිහපු කාලයක්. ඒ වගේම එන්නත් කරන්නේ අතිකව ජනාධිපතිතුමා පෞද්ගලිකව මැදිහත් වෙච්ච කාරණයක්. ඒක අපි පිළිගන්න ඕනේ කාරණේ. ලෝකයේ හැම රටකම එන්නත් කරන්නේ පිළිබඳව ලොකු අභියෝගයක ඉන්නකොට අපේ ජනාධිපතිතුමා එන්නත් ටික ගෙනාවා. ගෙනාව විතරක් නෙවෙයි තාමත් ඉක්මනට 98%කට ආසන්න ප්‍රමාණයකට දිය යුතුයි කියන අයට අද එන්නත් ටික ලබා දීලා තියෙනවා. ඉතින් මේ ගෝලීය අර්බුදය ඇතුළේ මම හිතන්නේ වැඩිම බැටකෑවේ මේ දෙපිරිස. ඉතින් අපි හැකිතාක් උත්සාහ කරනවා මේ අයගේ සාමාන්‍යකරණයට තමන්ගේ ජීවිතය රැගෙන එන්න. ඉතින් එදා චිත්‍ර ඇඳපු තරුණයා ජීවත් වෙච්ච පරිසරය නෙමෙයි අද තියෙන්නේ. මොකද ඒකට හේතුව එදා චිත්‍ර ඇඳ තරුණයාට කොවිඩ් වසංගතය තිබ්බේ නැහැ. මාස්ක් එකක් දාගෙන චිත්‍ර ඇඳින්න ඕනේ නැහැ. හැබැයි අද මාස්ක් එකක් දාගෙන එළියට යන්න ඕනේ. ඒ මාස්ක් එකක් දාගෙන හරි යන්න පුළුවන් උනේ එන්නත් කරනයක් දෙක්ක. ඉතින් මේ තුළ මම හිතන්නේ විශාල තරුණ අසහනයක් මානසික ආතතියක් අපේ රටේ වගේම ගෝලීය වශයෙන් ඉදිවෙලා තියෙනවා. තවත් පැත්තකින් මම හිතන්නේ මේ අතරේ අර බොරදියේ මාළු බාන පිරිසකුත් ඉන්නවා. මොකද මේ අය දන්නවා මේ රටේ ලෝකෙම තරුණ පරම්පරාව තමයි ආවේගශීලී සහ තරුණ පරම්පරාව තමයි ලෝකෙම සංවර්ධනයක් රටක් සංවර්ධනයක් කරනව නම් ඒ රටේ තරුණයෝ ක්‍රියාශීලී වුණොත් රට සංවර්ධනය වෙනවා. ඒ වගේම තමයි රට විනාශ කරනව නම් ඒ විනාශකාරී මාවතට තරුණයෝ ඇදගෙන යෑම තුළ රට විනාශ කරන්නත් පුළුවන්. අපේ රටේ උදාහරණ තියෙනවා 83. ඒක දකුණේ ක්‍රස්තවාදීද උතුරේ ක්‍රස්තවාදීද කියන එක නෙවෙයි, මේ දෙකේම මැරුණෙත් මරාගත්තෙත් මැරෙව්වෙත් තරුණයෝ. මේ ගොදුරුනේ තරුණයානේ. ඒ තරුණයාද වැඩිහිටි වෙලා ඉන්නවා. ඒ වැඩිහිටියෝ ඒක අමතක කරලා සමහරට තරුණයෝ නැවත වතාවක් එතනට යොමු කරන්න උත්සාහ කරන ඇත් ඉන්නවා. හැබැයි මේ තරුණයාගේ ක්‍රියාශීලීත්වය කොහොමද අපි පාවිච්චි කරන්නේ කියන කාරණය තමයි ඊළඟ අභියෝගය. ඉතින් මම හිතන්නේ තරුණ මාත්‍යංශයේ විදිහට අපි විශ්වාස කරනවා. මෙවර අයවැයත් අපි ව්‍යවසායකත්වයට විශාල අවධානයක් යොමු කරලා තියෙනවා. අපේ දේශීය ව්‍යාපාරිකයෝ අපි හදන්න ඕනේ. තරුණ ව්‍යවසායකයෝ බඩ අපි පත් කරගන්න ඕනේ. එයාගෙත් අවශ්‍ය වෙළඳපොළ. ඒ වෙළඳපොළ කියන්නේ ඉස්සර වගේ සල්පිලක් දාලා බඩු විකුණන එක නෙවෙයි. දැන් අපි e-commerce platform අතර නැත්නම් අන්තර්ජාලය හරහා cross border transactions වල නැත්නම් ජාත්‍යන්තර වෙළඳපොළට මේ තරුණයාගේ නිෂ්පාදන යොමු කරන්න ඕනේ. අලුත් කර්මාන්ත ශාලා අපේ රටට ගේන්න ඕනේ. ඒ සඳහා අපි මේ වෙනකොට වැඩපිළිවෙල ආරම්භ කරලා තියෙනවා. දැන් හම්බන්තොට ගත්තොත් මේ වෙනකොට සිමෙන්ති කර්මාන්ත ශාලාවක වැඩ අවසන් කරලා තියෙනවා. ටයර් ෆැක්ටරි එකේ වැඩ පටන් ගන්න තියෙනවා. ඩොලර් බිලියන ගානක ආයෝජන මේ වෙනකොට හම්බන්තොට දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම රටේ හැම තැනම කාර්මික විප්ලවය නැවත වතාවක් ආරම්භ කරන්න අපි කටයුතු කළා තියෙනවා. එමතුළු නව රැකී රක්ෂා උත්පාදනය කිරීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම හිතන්නේ මනෝජ් මේ පහුගිය අවුරුද්ද විශාල අභියෝගයක්. ඔය තරුණයෝ රට යනවා කියන කාරණේ තියෙනවනේ. දැන් රට ගිහපු නම්බර්ස් බැලුවොත් අපි තවම ඉන්නේ ඉතාමත් පිටිපස්සේ 2019ට වඩා. 2019 ගත්තොත් අපි පිටරට යවලා තියෙනවා 100,000කට ආසන්න ප්‍රමාණයක්. මේ අවුරුද්ද තාම 100,000කට ආසන්න ප්‍රමාණයක් රට ගිහිල්ලා තියෙන්නේ. එතකොට දැන් මේ තරුණයෝ රට අතහැරලා යනවා කිව්වම අපි අඩුම ගානේ මමත් අපේක්ෂා කරා 105,000ක්වත් රට ගිහිල්ලා ඇති කියලා. මේ බලනකොට රැකියාව වලට ගිහිල්ලා තියෙන 80,000 ලක්ෂයක් ආසන්න ප්‍රමාණයක්. හැබැයි ඊට කොරෝනාවට පෙර අපි 250,000ක් විතර පිටරට යවලා තියෙනවා. අපි ලබන අවුරුද්දේ උත්සාහ කරනවා මේක 300,000කට ගෙනියන්න.
ඒ කියන්නේ ওই විග්‍රහය ඇතුලේ නාමල් ලැමතුමා තියනවාද තරුණියව කලකිරිලා නැහැ. තරුණියව එපා වෙලා රට ගිහිල්ලා නැහැ. ඔවුන් ගියේ ආවනම් කොවිඩ් කාලේ ආරක්ෂාව වෙනුවෙන් ඒ අය විතරයි ගියේ. සාමාන්‍ය යන ප්‍රමාණයටත් වඩා අඩු ප්‍රමාණයක් ගියේ. එහෙම තරුණිය අතර කලකිරීමක් නැහැ, බිඳවැටීමක් නැහැ කියලා කියන අදහසේ උත්තරය ඇතුලේ තියෙනවද නාමල්
ලැමතුමා? නෑ මම ඒකේ පටන් ගත්තේ මේකේ වැඩිම අසහන ලක්ුණේ දරුවෝ ඒ තරුණියෝ. දැන් දරුවන්ට කතා කරලා පාසල දැකපු නැති දරුවෝ ආද පාසලට යන්නේ දෙවෙනි වසරටනේ. එක වසර යන ළමයා තුන්වෙනි වසරට යන්නේ. ඒ අවුරුද්දක පාසල් නැහැ. ඉතින් ඒ ආවේගශීලත් ඒ අසහනය ඒ මානසික ආතතිය මේ රටේ හැම කෙනාටම තියෙනවා. ඒ හින්දා අද තරුණ පරම්පරාව අපේක්ෂා වංගත්වයට ලක් වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා ආණ්ඩුවක් විදිහට මම හිතන්නේ අපට තරුණ මාත්‍යංශය කියන්නේ හැමදාම මනෝත් මේ හුදකලාව හැසිරෙන්න පුළුවන් මාත්‍යංශයක් නෙවෙයි. ඒක විදේශ මාත්‍යංශය, විදේශ රැකියා මාත්‍යංශය, අධ්‍යාපන මාත්‍යංශය, කම්කරු මාත්‍යංශය, අනිත් පැත්තෙන් ගියාම BOY එක සංචාරක මාත්‍යංශය මේ හැම ආයතනයක් එකම ඒකාබද්ධව කටයුතු කළ යුතුයි. ඉතින් ඒ හින්දා මම හිතන්නේ ලංකාව විතරක් නෙවෙයි ලෝකෙම අද තරුණයාට විශාල මානසික ආතතියක් තියෙනවා වගේම අපේක්ෂා භංගත්වයක්. අනාගතේ පිළිබඳව පැහැදිලි දැක්මක් නැහැ. ඒ නැති වෙන්න හේතුව තමයි අද රට අපි අරිනවා කියනවා. අපි රට ඇරලා සංචාරකයෝ ගේන්න පටන් ගන්නකොට යුරෝපේ වහන්න පටන් ගන්නවා. ඒතකොට තරුණයාට අවකාශය ලැබුණත් ඔව් අද ජාත්‍යන්තර මාධ්‍යෝ දේශීය මාධ්‍ය දිහා බැලුවම ඔහු දකින්න නැවත වතාවක් කොරෝනා ව්‍යාප්තිය යුරෝපේ පටන් ගන්නවා. ඒතර සංචාරක ව්‍යාපාරිනෝ නම් තරුණෙක් ඔහු බලනවා දැන් අද එනවා. මේ ලබන මාසෙ මොකද්ද වෙන්නේ? එතකොට අපි දේශපාලනය කරන අය අපි ප්‍රතිපත්ති හදනවා. දැන් අපි ලබන අවුරුද්ද ස්පෝර්ට්ස් කැලෙන්ඩර් එක හදලා තිනවා තරුණයාගේ වැඩපිළිවෙල වෘත්තීය බුණුවෙන් කාර්මික බුණුවෙන් අපි රැකියාව උත්පාදනය කරන්න ලක්ෂ 3ක් විදේශ රැකියාව වලට යවන්න වැඩපිළිවෙල හදලා තිනවා. හැබැයි අපේ ජොබ් මාකට් එකේ තියෙන රටක් වැහුවොත් එතකොට අපේ ටාගට් වලට අපිට යන්න බැරි වෙනවා. ඉතින් මේ ඉඳන්ම දැනේ පැහැදිලිව රටේ තරුණයාගේ අසහනයක් තියෙනවා.
ඔව්. ඔබ කිව්වා හරි. ඒ කියන්නේ අභියෝග රාශියක් ගෙවුණු කාලේ තියෙනවා. ඒ අභියෝග වලට අපි මුහුණ දුන්නා. නමුත් තරුණයෝ බලාපොරොත්තු වෙච්ච තව කාරණා ටිකක් තියෙනවා. ඒවා බිඳවැටීම ඇතුලේ ඔවුන්ගේ බිඳවැටීම් තියෙනවා සමහරලාට. ඔබ කිව්වා වගේ තරුණ ව්‍යවසායක හැදෙන ඔවුන්ට වෙළඳපළක් නැහැ. නිෂ්පාදන ටික කරගන්නවා. සමහර වෙලාවට රාජ්‍ය නිලධාරීන් පස්සේ යනවා, දේශපාලනඥයින් පස්සේ යනවා. ඔවුන්ගේ ප්‍රොඩක්ට් එක, ඔවුන්ගේ නිෂ්පාදනය, ඔවුන්ගේ නවෝත්පාදනයේ ගෙදර ඒක ඔවුන්ට විකුණ ගන්න බෑ. සිස්ටම් චේන්ජ් එකක් බලාපොරොත්තු වුණා. ඒක අර යහපාලනය වගේ හුදකලා වෙච්ච වචනයක් දෝ මන්දා වගේ හැඟීමක් සමහර වෙලාවට තියෙන බව පේන්න තියෙනවා. ඒ වගේම රටේ නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳව යම් විශ්වාසයක් ගොඩනගා ගන්න පුළුවන් වෙයි කියලා හිතුවම ඉතින් සිස්ටම් චේන්ජ් එක ඇතුලේ ඒව තියෙනවා. සමහර වෙන ක්‍රියාදාම ඇතුලේ ඒ විශ්වාසයත් තරුණයන්ගේ බිඳ වැටලා තියෙනවා නේද? ඔබ කියපු අභියෝග වගේම ඇස්පනා පිට පේන්න තියෙන බලාපොරොත්තු ගිලිුණා වගේ හැඟීමක් ඔවුන්ට නැද්ද?
නෑ මනෝජ්, ඒ කාරණේ 100%ක් ඇත්ත. මොකදකට හේතුව තමයි අපි මේ සිස්ටම් චේන්ජ් එක කියන්නේ මොකක්ද කියන එක පටලවාගෙන තිනවනේ. අපේ දේශපාලන ක්‍රියාවලිය වෙන්න පුළුවන්, රාජ්‍ය නිලධාරී වෙන්න පුළුවන්, මාධ්‍ය ආයතන වෙන්න පුළුවන්. අපි මේ සිස්ටම් චේන්ජ් එක පටලවාගෙන. අපි සිස්ටම් චේන්ජ් එකක් කියලා මේ හොඳ කාරණා හැබැයි. මේවා නරක කාරණා නෙවෙයි මම මේ කියන කාරණා. හැබැයි ඇත්ත කාරණය මෙරටේ තරුණයා සහ දෙමව්පිය බලාපොරොත්තු වෙන එකද කියන ප්‍රශ්නාත්මක මටත් තියෙනවා. දැන් උදාහරණ අතිකව ජනාධිපතිතුමා තමන්ගේ නිල නිවස අතහැරලා තමන්ගේ නිවසට ගියා. වාහන ප්‍රමාණය අඩු කරා, වියදම අඩු කරා, අර වෙනදා ගීපු මහා වාහන පෝලිං යන්නේ නැහැ. මේක එක සිස්ටම් චේන්ජ් එකක් තමයි. හැබැයි මගේ ප්‍රශ්නේ මේක තරුණ අපේක්ෂා කරේ. එතුමා ඒ සියලුම කැපවීම කරා, තාම තරුණයා පාස්පෝර්ට් එක ගන්න පෝලිමේ නයි යන්නේ, තාම ප්‍රාදේශ ලේකම් කාර්යාලයට ගිහිල්ලා පැය ගාණක් හිටගෙන ඉන්න ඕන නම්, තවම උපන්හා විවාහ මරණ සාතිය ගන්න ඔන්ලයින් සිස්ටම් එක අද වැඩ කරනවා, හෙට වැඩ කරන්නේ නැත්තම් දැන් මේ අපි ඇවිල්ලා හදපුවා. දැන් මම ආවට පස්සේ ඒක ඔන්ලයින් සිස්ටම් එකකට දැන් යනවා. හැබැයි ඉතින් සමහරවිට ගවර්න්මන්ට් ක්ලවුඩ් එක වැටෙනවා. දැන් අපි මාරු කළා, ඒක මම වෙනම පැහැදිලි කරන්න. ඒක වැටෙනවා නම් තවමත් රැකියාවක් ගන්න දේශපාලඥයන් පිටිපස්සේ යන්න ඕන නම්, තවමත් ගුරු ට්‍රාන්ස්ෆර් එකක් කරන්න කාර්යාලයකට ගිහලා මම හොඳම උදාහරණේ අද ඒක ගුරුවරියක් මහනුවර දිස්ත්‍රික්කේ මට කතා කරා. ට්‍රාන්ස්ෆර් එක ගන්න නිලධාරියෙක් හම්බෙන්න ගිහලා උදේ 10 ඉඳන් හැන්දෑව 5 වෙනකන් හිටියා.
ඒක තමයි ඇත්තම තත්ත්වය.
ඒක තමයි ඇත්ත තත්ත්වය. පහට කියනවා කලාප කාර්යාලේ ලියුමක් කරන් ඉන්න කියලා. හැන්දෑ උදේ 10 ඉඳන් හැන්දෑ 5 වෙනකන් හිටපු ළමයව කලාප කාර්යාලයට යවනවා නම් ආයෙ ලියුමක් කරන් එන්න කියලා. ඒ සිස්ටම් එකවත් බ්ලොක්චේන් එක හරිය ඔන්ලයින් ප්ලැට්ෆෝම් එක නැත්තම් අද ඇහුවොත් වෛද්‍යවරුන් නැති ස්පිතාල මොනවද කියලා, ඒක කියන සෞඛ්‍ය අමාත්‍යාංශය දන්නේ නැත්තම් අද රටේ විරේකියා ප්‍රසාදයේ කියද වෘත්තීය පුහුණුවේ කාර්මික පුහුණුවේ දරුවන්ගේ ස්ටැටිස්ටික්ස් දෙන්නේ කිව්වම ඒක කියන ආයතනයකට ස්ටැටිස්ටික්ස් නැත්තම් මනෝජ් අර මොන කැපවීම කරත් ඒ දරුවා තාම පෝලිමේ නං, ඒ දරුවාගේ අම්මා ඒ ළමයි ඉස්කෝලේ දාගන්න තාම දේශපාලනේ පස්සේ යනවා නම් මේ අර කැපවීම වලින් පළක් නැහැ. නීතිය ගන්නකෝ. දැන් සමහරු මේක අර්ථකථනය කරනවා මේ විවාහය පිළිබඳ ගැටලුවක් තියෙනවා, දෙදෙනෙක් විවාහ කිරීම පිළිබඳව. හැබැයි ඉතින් ඒකද ප්‍රශ්නේ? හැබැයි මම අපේක්ෂා කරන නීතියේ සිස්ටම් චේන්ජ් එක නෙවෙයි. මම අපේක්ෂා කරන්නේ ගමේ මට තියෙන වරප්‍රසාදෙම ගමේ දරුවට තියෙන්න ඕනේ. ගමේ කසිප්පුකාරයාට එක නීතියයි, දේශපාලන සම්බන්ධයක් කෙනාට එක නීතියයි, ගමේ දුප්පත් මිනිහට එක නීතියයි, පාරින්නෙක් කෙනාට එක නීතියයි ක්‍රියාත්මක වෙන්න බෑ. මේක ඉන්ටග්‍රේට් වෙන්න ඕනේ. මෙරටේ තරුණයා බලාපොරොත්තු වෙන මනෝජන්‍ය කාරණය, මෙරටේ වෘත්තිකයෝ කියන පිරිස ගෝඨාභිරාජපක්ෂ මහත්තයා ජනාධිපති වෙන්න උදව් කරා. ඒ දව කරනකොට මම විශ්වාස කරනවා ඒ බලාපොරොත්තු වෙන මේ සිස්ටම් චේන්ජ් එක. දැන් යහපාලන ආණ්ඩුවේ කතා කරන්නේ කරප්ෂන් ගැන, මේ වංචා හා දූෂණ ගැන. හැබැයි මොකද්ද කරේ? අහවලා මේක කරා කියලා හිරේ දැම්මා. හැබැයි සිස්ටම් එක වෙනස් වුණාද? එහෙනම් දැන් මම විශ්වාස කරනවා මනෝජ් ලබන අවුරුද්ද මෙන්න මේ රැඩිකල් තීන්දුව ටික අපි ගන්න ඕනේ. මම තරුණ සහ ක්‍රීඩා අමාත්‍යවරයා විදිහට මගේ අමාත්‍යාංශය ඇතුළු මගේ විෂයපති ඇතුළු ගෙන ජීලකරණයේ ඇතුළුව මේ රැඩිකල් තීන්දුව ටික මම අමාත්‍යවරයා විදිහට මම ගන්නවා. මට විශ්වාසයක් තියෙනවා අතිගෞරව ජනාධිපතිතුම අගමැතිතුම කැබිනට් මණ්ඩලය අන්නේ රැඩිකල් තීන්දුව වලට මනෝජ් බැක් කරනවා. මොකද මේ ඩිජිටල් දැන් සමහරවිට දා පාර්ලිමේන්තුවේ එක්තරා මන්ත්‍රීවරයෙක්ගෙන් අහනවා ප්‍රශ්නයක්. ඩිජිටලයිසේෂන් වලට ඇයි රජයේ ආයතන වලට දෙන්න බැරි? එයා එදා කතා කරාලු අරක්කු විකුණන කොටත් තේකොළ විකුණනකොට රජ ආයතනින් ගන්න. ඉතින් මේ මානසිකත්වයේ මේ නව තාක්ෂණෙත් දෙක යන එක තේකොළයි අරක්කු විකුණන සිස්ටම් එක නම් ඉතින් එහාට අපිට කතා කරන දෙයක් නැහැ. මොනවද මම හිතන්නේ අපි පැහැදිලිව මේ තරුණය අපේක්ෂා කරන මේ සිස්ටම් චේන්ජ් එකට යා යුතුයි. එහෙම නොවුනොත් මදින අපේ પરම්පරාවේ අය මේ වර්තමාන දේශපාලනය කරනකින් පළකුත් නැහැ. ඉතින් ද පැහැදිලිව ඒ සිස්ටම් චේන්ජ් එකට යන්න අවශ්‍ය නීති රෙගුලාසි සියල්ලම අපි හදනවා. මේ වෙනකොටත් කැබිනට් මණ්ඩලය අපිට අනුමත කරලා තියෙනවා ඩේටා ප්‍රොටෙක්ෂන් ඇක්ට් එක. හැම දරුවෙක්ගේම ඩේටා ටික ප්‍රොටෙක්ට් කරන්න සයිබර් සිකියුරිටි ඇක්ට් එක. ඒ තුල හැම කෙනෙක්ගේම ප්‍රයිවසි එක සහ ආරක්ෂාව තහවුරු වෙන. මොකද අද ලොකුම ප්‍රශ්නේ තරුණයාගේ ප්‍රයිවසි එක. අද Facebook වල ලීක් වීඩියෝ කිය කිය කොච්චර වීඩියෝ නේද මනුජ්ජ. දැන් මේවට කොහෙන්ද නීතියක් ක්‍රියාත්මක වෙන්නේ? ඒව දේශපාලඥයෙක්ට හෝ කිව්වා කියලා එඩික් කළා දාන්න පුළුවන්. හැබැයි අපි ඒක දේශපාලනික වශයෙන් උත්තර දෙනවා. මේ සාමාන්‍ය ගමේ හෝ නගරේ ජීවත් වෙන දරුවෙක්ට තමන්ගේ වීඩියෝ එකක් එඩික් කළා දැම්මොත් ඒ දරුවා කොතනටද යන්නේ? ඉතින් මේවට අවශ්‍ය නීති කෙටුම්පත් අපි හදන්න ඕනේ. අපි e-commerce platform ගැන කතා කරනවා. අද රට e-commerce law එකක් නැහැ නේ. නැත්නම් අන්තර්ජාලය හරහා බාණ්ඩ හොමාරු කිරීම ගැන අපි කතා කරලා අද අපේ නීතියක් නැහැ. දැන් ඒව අපි හදන්න ඕනේ. ඉතින් මේ සියල්ලම animal protection act එක සත්ව හිංසන පනත අනිවාර්ය ලබන වෘත්ති පාර්ලිමේන්තුවට ගේන්න ඕනේ. ඉතින් මේ කාරණා සියල්ලම අපි ලබන වසර තුල ක්‍රියාත්මක කරන. ඉතින් මම විශ්වාස කරනවා අර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ඡන්ද දෙනකොට තරුණ අපේක්ෂා කරපු රැඩිකල් චේන්ජ් එක. ඒ රැඩිකල් චේන්ජ් එක ඇවිල්ලා ගෝඨාභය මහත්තයාගේ වාහන 4-2 වෙන එක විතරක් නෙවෙයි. ඒක ගෝඨාභය මහත්තයාගේ personality එකේ තියෙන ගතිගුණ. එතම පෞද්ගලිකව විශ්වාස කරනවා මට වාහන 4ක් උන්නේ මට දෙකක් ඇති. මට ජනාධිපති මන්දිරයට වඩා මගේ ගෙදර හොඳයි. ඒක එතුමාගේ පෞද්ගලික තීන්දුවක්. ඒක එතුමාගත්තු තීන්දුවක්. හැබැයි ඒක නෙවෙයි සිස්ටම් චේන්ජ් එක. අපි සමහරව පටලවාගෙන ඉන්නවා ඒක තමයි සිස්ටම් චේන්ජ් එක කියලා. හැබැයි ඒක නෙවෙයි සිස්ටම් චේන්ජ් එක. මේ රටේ ඇඩ්මිනිස්ට්‍රේෂන් සිස්ටම් එක වෙනස් වෙන්න ඕනේ.
ඔව්. දැන් ඔබ තරුණෙක් විදියට අඳුරගෙන තියෙනවා. දැන් e-commerce act එක වෙන්න පුළුවන්, ඩේටා ප්‍රොටෙක්ෂන් සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න වෙන්න පුළුවන් අඳුරගෙන තියෙනවා. ඕක වර්තමානිකයන්ට අඳුරගන්න ලේසි, ටිකක් වැඩිහිටි උදවියට ටිකක් අමාරු වෙන්නත් පුළුවන්. ප්‍රායෝගිකව ඔවුන්ට ඒකත් එක්ක ගනුදෙනු කරන්න තිබුණු අඩු අවකාශය නිසා. සහ වෙනස් වෙන්න ඕන තැන්, සිස්ටම් එක වෙනස් වෙන්න ඕන තැන් පිළිබඳවත් ඔබ කතා කරා. නමුත් දැන් සමහර තැන් මේවා පාස් වෙන්නේ නැහැ. සමහර බිල්ස් අරන් ආවට පස්සේ එතනින් එහාට යන්නේ නැහැ. රාජ්‍ය නිලධාරීන් වෙන්න පුළුවන්. දැන් අපි අහලා තියෙනවා සමහර නිලධාරීන් ළඟට යන්න බෑ, කතා කරන්න බෑ. ඒ එක පැත්තක්. දේශපාලනක් නේනොත් නිලධාරීන් Tamanට ආවනත නැත්තම් ඔවුන්ට වැඩ කරන්න දෙන්නේ. මේ ගැටුම අපි උදාහරණයක් විදිහට උඩ තලය මේ මයින්ඩ්සෙට් එක හරි වෙනස් කරගන්න එක කරගන්න වෙනවා නේද? ඒ කියන්නේ නාමල් රාජපක්ෂ ඇමතිවරයාට ඌමනාව තිබිලා නාමල් රාජපක්ෂ ඇමතිවරයා ඒ වෙනස කරන්න හැදුවට වැඩක් නැහැ. එතනින් පල්ලෙහාට දුවන්නේ නැත්තම් පහලින් අරන් යනවා උනත් ඇමතිතුමා කැමති නැත්තම් ඒත් වැඩක් නැහැ.
දැන් ඔකට මනෝජ් හොඳම උදාහරණය. එක කාලයක් අපි වැඩිහිටියෝ කිව්වා අපි කවදද මුහුද ගොඩ කළ නගර හදන්නේ. අපි හැදුවානේ මේ බිල්ලිමෙන් එහා පැත්තට ගියා මුහුද ගොඩ කළ නගරයක් හදලා තියෙනවා. ප්‍රංශ කුල්න දැකලා ඇහුවා අපිට කොහෙද බම් මෙහෙම ප්‍රංශ වගේ කුල්නක් හදන්න පුළුවන්. අපි නෙළුම් කුල්න හැදුවානේ. සුද්දාගෙන් පස්සේ වරායක් එයාපෝට් එකක් හදන්න බෑ කිව්වා. අපි හැදුවා. රටවල වල හයිවේ දැක්කම චිත්‍රපටි වල එක්කම මේ වගේ පාරක්, මේ වගේ ගුවන් පාලමක් අපේ රටේ කවද ඇති වෙන්නේ කියලා. අපේ රටේ හැදුවා. එමනම් රට හදන එක නෙවෙයි ප්‍රශ්නේ. ඒ රට දුවන්න මිනිස්සු හදන එක. මේක තමයි අපිට වැරදිච්ච තැන. අධ්‍යාපන
ක්‍රමයේ ඔලු ටික හදාගන්න එක.
ඔලු ටික සහ මේ ක්‍රමවේදයේ අධ්‍යාපන ක්‍රමයේ මනෝ නිදහසෙන් පස්සේ එකම අධ්‍යාපන ක්‍රමය ආද වෙනකන් ඇවිල්ලා තියෙන්නේ. අද ලෝකයේ ජොබ් ඔරියන්ටඩ් এডুকেෂන් එකට යනවා. අපි මෙමරයිස් කරන এডুকেෂන් සිස්ටම් එකට දුවනවා.
අන්න එතනම නැවතුනොත් ජනාධිපතිතුමා පත් වෙලා අලුත් පාර්ලිමේන්තුව පත් වෙන්න කලින් නාමල් ඇමතිතුමා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ වැඩපිළිවෙලක් හැදුවානේ. ජනාධිපති කාර්යසාධක බලකායක් අදලා ඒකේ මූලික පුටුව ආචාර්යවරයෙකුට දීලා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් ආවා. ඊට පස්සේ දැන් ඒ විෂයට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
සම්බන්ධයෙන්
රාජ්‍ය ඇමතිවරයෙක් ඉන්නව, අමාත්‍යංශයක් හදලා තියෙනවා. ඊට පස්සේ දැන් අධ්‍යාපන අමාත්‍යංශය තියෙනවා. මේ ඔක්කොමත් තිබිලා තාමත් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හදපු ටික අතේ තියාගෙන ඒක ගැන කතා කර කර ඉන්නවා.
මම හිතන්නේ මනෝජ් ඒකට එකක් කොවිඩ් බලපෑවම මොකද කොවිඩ් කාලේ බොහෝ පාසල් වැහුණා, සාමයට මුණ ගැහිමේ ගැටලු තිබ්බා, රොබතුමා කිව්වා වගේ තාක්ෂණයේ භාවිතයේ අඩුපාඩු තිබ්බා. ඉතින් අපේ පැත්තෙන් ඒකට අවශ්‍ය යටිතල පහසුකම්කට අවශ්‍ය මුදල් අපි ආණ්ඩුවෙන් කරනවා. අපි පාසල් 10,000කට වැඩි ප්‍රමාණයක් හයි ස්පීඩ් ඉන්ටර්නෙට් වලින් කනෙක්ට් කරනවා. වර්චුවල් ක්ලාස් රූම් වලට අපි යනවා. අපි ඊතක්සලයක දැන්ටත් නොමිලේ දෙන්නේ. ඊතක්සලයක ASCII වර්චුවල් ක්ලාස් රූම් ටික ගොඩනගන්න පුළුවන්. දැන් තියෙන්නේ සිලබස් එක හදන එක. ඒක මම හිතන්නේ මේ ක්‍රමවේදය ඇතුලේ UGC එක වාඩි වෙන්න ඕනේ. UGC එක අනිවාර්යෙන් වාඩි වෙන්න ඕනේ. මොකද විශ්වවිද්‍යාලයේ රෑන්කින් බලන්න ඕනේ එම්ප්ලොයිබිලිටි එක අනුව. රජයේ රැකියාවකට මේ විශ්වවිද්‍යාලේ දරුවා යනවා කියන කාරණේ නෙවෙයි, ලෝක රැකියාව වෙනද පොලේ මගේ විශ්වවිද්‍යාලේ දරුවෝ කී දෙනෙක් වැඩ කරනවද කියන මානසිකත්වයට අපි shift වෙන්න ඕනේ. ඒක මම හිතන්නේ මනෝජ් මේ රටේ සමස්ත කේන්ද්‍රෙම අපි මම ඇතුළුව දේශපාලන ව්‍යුහයේ ඇතුළුව මාධ්‍ය ඇතුළුව වෘත්තීය සමිතිය ඇතුළුව මම කියන්නේ වෘත්තීය ව්‍යාපාර ඇතුළුව වෘත්තීය වේදින් පවා මේකේ වෙනස් වෙන්නේ. මම හොඳ උදාහරණයක් කියන්නම්. අපි රෙවොලූෂන් ගැන කතා කරනවානේ. දැන් පහුගිය කාලේ ගොවි රෙවොලූෂන් එකක් ගියා. පොහොර පිළිබඳව සාධාරණයි. මොකද පොහොර පිළිබඳව ගැටලුවක් තිබ්බා. කාබනික පොහොර වලට යන්න ඕනේ. යන්න ක්‍රමවේදයක් නැහැ. ඒ ගැන කියලා දෙන්න කෙනෙක් නැහැ. ගොවියෝ ආවේගශීලව හැසිරුණා. හැබැයි බොහෝ ගොවියෝ වගා කරෙත් නැහැ. හැබැයි බහුතරයක් වගා කරා. හැබැයි දැන් ඊළඟ ප්‍රශ්නේ මොකද්ද? වගා කරපු ටිකේ යම් කිසි අස්වැන්නක් එනවා. වගා නොකරපු ටිකට කිසිම අස්වැන්නක් නැහැ. අනිත් පැත්තෙන් වෘත්තීය ගැටලු කේන්ද්‍ර වෘත්තීය සමිතිය ව්‍යාපාරය අපි අගය කරනවා. සාපි පූර්ණ කාලීනව මගේ પરම්පරාවේ දේශපාලනයේ වෘත්තීය සමිතිය ව්‍යාපාරයේ ගමේ ගොවියා එක්ක ව්‍යාපාර කරපු ගොවියා දීවරය කම් කරවත පංචමා බලවේග එක්ක දේශපාලනය කරපු પરම්පරාවක්. ඒ දේශපාලනයේ සියලු ගුණාංග මම ගාවත් තියෙනවා. හැබැයි අපි වෘත්තීය අරගලයක් කරනවා අපේ වැටුප් දිනා ගන්න. හැබැයි අපි වෘත්තීය අරගලයට බිල්ලට තියන්නේ කවුද? දරුවා. දරුවා බිල්ලට තියන්නේ. පාසල්ට අපි එන්නේ නැහැ, පඩි ගෙවන කරා.